එහෙම අසරණ වෙන්න අසරණ වෙන්න තමයි අර හොයන්නේ යෙදෙන ගතිය යෙදෙන. එතකොට ඔබ අර මුළු ගැන්වෙලා වගේ ඉන්න ගතිය නිසයි මං අර අරවැනි දෙයක් කියලත් ඉස්සරහට ගන්නේ. මොකද මූලික බුද්ධ වචනයට යොමු කරන්න. මොකද ඒ විදිහ කතා නොකර හිටියොත් නොකර ඉන්නවා කියන්නේ අර චින්තන මෙහෙයවීම යෙදෙන්නේ නෑ. අර තමන්ට හිතෙන දෙයක් එක්ක ඒක විග්‍රහ වෙයිද කියලා බලන් ඉන්නවා මිස, ඒකට ඇහෙන එන දේත් එක්ක හිතන දේ තුළ නිරවුල් භාවයක් එනවා මිස අර හිත හිතා යන ගතිය එන්නේ නෑ. ඉතින් ඒක ඒකත් එක්ක යොමු වෙන්න ඉතින් අර්ථවත් වෙන්නයි තමයි ඉතින් අර විදිහ ඔබටත් කතා කරන්න කියන්නේ. ඉතින් ඒ වගේම අර වගේ තමන් තුළ අසරණ භාවය මිස මුකුත් දන්න අසරණ භාවය ඉතින් හරිනේ වෙලානේ කෘත්‍ය භාග්‍යතුන් වහන්සේ දන්නේ මන් දන්නේ නැහැ එච්චරයි. ඒ කෘත්‍ය වෙලා ඒක තමයි වෙන්න ඕනේ. දැන් ඉතින් ඒක වෙන්න වෙන්නේ තවත් හොයන්න ඕනේ, තවත් අහන්න ඕනේ, ඊළඟට මොනවා කියයිද, ඊළඟට මොනවා කියයිද, ප්‍රශ්න ටික හදාගෙන තියෙනවා, ලියාගෙන හදාගෙන තියෙනවා, ඒ ටික සත්‍යයනා කරන තියෙනවා, කියපු ටික සත්‍යයනා කරන, ලියාගෙන ප්‍රශ්න ටික හදාගන්නවා, හිත හිතා හදාගන්නවා. ඉතින් මේක තමයි ඉතින් තමන්ට කවදා හරි යෝනිසෝ ප්‍රතිපදා ප්‍රඥාපතේට වැටෙන කල. ඉතින් මේක කිරීම තමයි පුණ්‍ය ශක්ති වර්ධනේ. එතකොට හැබැයි අර විදිය අර අසරණ වෙන්න හොඳ නෑ. මොනවද මේ අනේ වෙලාවකට මෙහෙමද එහෙම අර නිකන් අර ඔබේ වචනය කියනවා ඩිප්‍රෙස් වෙන්න වගේ එහෙම මානසිකව වැටෙන්නේ නෙමෙයි. ඉතින් මේක තමයි ඇත්ත අපිට මේ 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 නිසානේ සසරේ ආවේ. ඉතින් ඔබට වෙන්න ඕන එකම දේ එහෙම අර ඔබේ වචනයෙන් ඩිප්‍රෙස් වෙනවා නෙමෙයි, හිස ගිනි තියා ගන්න ඕනේ. ගිනි ගන්න නැත්නම් ගිනි තියා ගන්න ඕනේ. මේ ගින්දර මොන උපමාව මේ කියන්නේ දැන් ගිනි තියා ගන්න එහෙම හදන්න නෙමෙයි. මම කියන්නේ ගිනි හිස ගිනි තියා ගන්න ඕනේ ගිනි ගන්න නැත්නම්. හිත හිතා යෙදෙන්න ඕනේ. දැන් ගිනි ගන්න නැහැනේ අපේ ලේසියට අයිඩියා මේ පහ පිනවලා පිනවලා මෙව්වත් එක්කම පෙරේත කොමේ ඉඳලා ඉඳලා අර යෙදෙන්න හිතෙන්නේ. ඉතින් එතකොට අර යෙදෙන වෙලාවට ඒ අහන වෙලාවට අර වගේම වැටෙනකොට මානසිකව වැටෙන්න හොඳ නැහැ. ඉතින් හිස ගිනි තියාගෙන ගිනි තිය තියා ගිනි තිය තියා ගියා නම් ඉතින් අර ඔය මානසික වැටෙන ගතියක් නැතු ඔය පස්සේ අවසාන දෙ කිවි හරි සතුටේ ඉතින් හොඳයි මේ විදියට හිතන්නේ දින දැන් එහෙම බයකුත් නැහැ. ඔන්න ඔක්ක ඉතින් තව තව දියුණු වෙන්නේ දින ධර්මයේ ප්‍රායෝගික වෙනවා ජීවිතේට. ඉතින් මොකද කරගන්න ඕනේ කියන එකත් තමන්ටම පිළිබිඹුවීමක් කරන එක තව කෙනෙකුට වචනෙන් කියන්න බෑ. කියනොන බුදු කෙනෙකුත් පෙන්නලා ඉවරයි. ඊට පස්සේ තමන්ටම ප්‍රායෝගිකව ප්‍රකට වෙනවා මේ මේ කොහොමද කළ යුත්තේ කියන වචන කියවිල්ලක් විග්‍රහයක් නැතුව චින්තන මෙහෙයීම කොහොමද මෙහෙවන්නේ කියලා. ඒ චින්තන මෙහෙයීමට ඔබටවත් නිර්වචනයක් නැතුව යනවා. ඒ චින්තන මෙහෙයීම ඉස්මතු වුණාම ඔබටවත් නිර්වචනයක් නැහැ. තව කෙනෙකුට තියන්න කියන්න තියා ඔබට විග්‍රහ කරගන්න. හැබැයි චින්තන මෙහෙයීම තියෙන. ඉතින් ඔන්න ඔය ස්වභාවය නැහැ. ඉතින් નિરાයසෙම කුණි ශක්තියත් එක්ක වර්ධනය වෙලා ඉතින් ප්‍රකට වෙනකොට ඒ තමයි ප්‍රතිපදාව. ඉතින් ඒක තව කෙනෙකුට මෙහෙමයි කියලා කියන්න පුරවන බුදු කෙනෙකුත් කියනවනේ. ඒක තමයි ස්වභාවය. ඉතින් එතෙන්ට තමයි මේ ගිනි තියාගන්න එකෙන් වෙන්නේ යෙදෙන්නේ. ඉතින් කාට කාටත් ඒක තමයි ඇත්ත වී ඉතින් කෘත්‍ය. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි ස්වාමීනි. තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස. තිරුවන් සරණයි. එයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්සේගේ උපදේශ අවවාද බොහොම වටිනවා. අපිට ලොකු ස්වාමීන් වහන්සේ තුමා තමයි බොහෝ වෙලාවට කියන්නේ. ආමිනසි මේ ඇත්තටම කියනවා නම් එහෙම ඉතින් මේ තවස් වීර්ය වැඩව ගන්නවා මිසක් එහෙම නිකන් මානසිකව වැටෙන්නේ වැටිලා වැඩක් නැහැ. එහෙම තත්ත්වයක් නෙවෙයි ස්වාමීන් වහන්ස. මම ඇත්තටම මේ මුල දිනන් එහෙම තිබුණා. නමුත් එහෙම එකක් නෙවෙයි. මේක නිකන් අර ස්වාමීන් වහන්සේට පස්සේ ටිකක් කියනකොට මට තේරුණේ අන්න ඒ ටික තමයි මට කියාගන්න මේ විදිහක් නැතුව හිටියේ ස්වාමීන් වහන්ස. ඒ කියන්නේ දැන් අර මටවත් සමහරලාට ඒක වචන නැහැ කියන්න. හැබැයි ප්‍රශ්නයක් ඇහුවාම ඉතින් වචනින් කියන්න වෙනවනේ. එතකොට ආපහු නිකන් අර වැරදි පැත්තකට වගේ දැනෙන්නේ. නමුත් අර දැනෙන දෙයක් සමහරලාට වචනින් කියන්න විදිහක් නැහැ. ඉතින් ස්වාමිනේ අන්න ඒ වගේ අර ස්වාමිනේ අවසාන හරියට අන්නේ කියපු ටික මට හිතට වැදුනා. අන්න එහෙම එකක් තමයි තියෙන්නේ සමහර වෙලාවට හැම වෙලෙම නෙවෙයි. ඒකට ස්වාමිනේ ඉතින් කොහොම හරි අපි දිගටම ඉතින් ධෛර්යමත් වෙනවා. මේකම තම ඔව් ඉතින් කොච්චර හෙව්වත් හම්බෙන්නේ නැති එකක් නෙමේ මේක. යෝනිසෝමනසිකාරෙන් ඒ ප්‍රඥාවෙන්ම දකින්න එකක් නිසා ඉතින් එතකොට ස්වාමිනවහන්ස ඉතින් මේකේ මේ සතුට තියෙනවා ස්වාමිනවහන්සලා අපිට ආශ්‍රය කරන් ලැබිලා මේ වගේ ධර්මය අහන්න සාකච්ඡා කරනවා ලොකු ස්වාමිනවහන්සලා ඉතින් ඒකේ සතුට ලොකුවට තියෙනවා. එතකොට අපි මේ වගේ පුළුවන් ඒවා හොයනවා. ඉතින් අතෑරලා දාලා නෑ ස්වාමීන් වහන්ස, සතුටක් තියෙනවා. ඉතින් දැන් ස්වාමීන් වහන්ස ආපහු කියනකොට මට තේරෙන ඉතින් මේකම තමයි අසරණ වෙවි යන ගමන. ඉතින් ඔය කිව්වත් වගේ මොකද හම්බෙන්නේ නෑනේ මකුත්, හම්බෙන්නේ නෑ, අතාරින්නේ නැතුව යන්නම තමයි තියෙන්නේ. ඉතින් ඒක ස්වාමීන් වහන්ස ඉතින් සතුටු වෙන්න තමයි තියෙන්නේ. එහෙමනම් ස්වාමීන් වහන්ස මේ හොඳයි ස්වාමීන් වහන්ස, බොහොම වටිනා ස්වාමීන් වහන්සේගේ උපදේශ අවවාද වලට. ඉතින් ස්වාමීන් වහන්සේ ඉදිරියටත් අපට වගේම බලාපොරොත්තු වෙන්නේ අපිට ඉතින් සිද්ධ වෙනවා ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි, අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස.
අසර්වන් සරත්, ඔව් මේ පොඩ්ඩක් විනාඩියක් අර දැන් මම කතා කරනකොට ඔය වෙන වෙන විස්තර අඩු කරලා මේ සාකච්ඡාවට අදාළ ටිකට විතරක් කතා කරනවා නම් වටිනවා. මොකද අපිට කාලය වටිනවා නේ, තව ගොඩක් අය ප්‍රශ්න අහන්න බලා ඉන්නවා. ඔව් ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
අර මම දැන් අර ටිකක් අර 90 මෙනෙහි කරනවා කියනවා කියන්නේ දැන් ඕනෙම දෙයක් ගත්තාම මේ ටිකට 90 මෙනෙහි කරනවා කියන එක ටිකක් සයින්වාසයෙන් අහලා පරණ සාකච්ඡාවලයි ප්‍රශ්න අහලා ටිකක් මේ ඒක ටිකක් අර වර්ධනය කරගත්තා. එතකොට දැන් අර අපි කායක මේ ධර්මයක් ගත්තාම ඒක 90 මෙනෙහි කරනවා කියන එක දැන් හැම දෙයක්ම ඇඟට දැනෙන දේවල් ඒ වගේ දේවල් අපි 90 මෙනෙහි කරපුවාම ටිකක් අර ඒක එතකොට එහෙම වුණාම අර ටිකක් කැමැත්තක් වගේ ඇති වුණා ටිකක් අර ඒක ඒකට ආසාවක් හිතුණා. එහෙමම ඉන්න තියනවා නම් හොඳයි කියලා. ඊට පස්සේ මම පොඩ්ඩක් හොයාගෙන යනකොට එහෙම දිගටම ඉන්න තියනවා නම් ඒ කියන්නේ අර ඒ වගේ අනුව මෙනෙහි කර කර ඉන්න තියනවා නම් හොඳයි කියලා හිතුණා. එතකොට මම බලපුවාම අර සතර සතිපට්ඨානයනේ තියෙන්නේ. එතකොට එහෙම කරනවා නම් සයින්හස අපිට එතකොට දැන් සතර සතිපට්ඨානයක ගැන තමයි අද මේ තියෙන ප්‍රශ්නේ. දැන් අපි සතර සතිපට්ඨානේ කායේ කායන පස්සිය විහෙරති කියලා කියනවනේ. එතකොට අජ්ජත්ත කාය බහිද්ද කාය කියලා දෙකක් තියෙනවා. එතකොට අන්නේ ඒක සයින්වල් පොඩ්ඩක් මේ අර විස්තර කරනවා. අජ්ජත්ත කාය මොකද්ද, බහිද්ද කාය මොකද්ද, අර ප්‍රැක්ටිකල් කරගෙන යනකොට ඒකයි. අනික තමයි මේ කාය වේදනාව කියන්නේ, වේදනාව කියන්නේ එතකොට මේ ඇඟට දැනෙන වේදනාවද සිතට දැනෙන වේදනාවද ඔතන අනුමනෙහි කරන්නේ. අනික තමයි ධම්මයි චිත්තයි අනිත් දෙක. එතකොට ධම්ම කිය ධම්මයි චිත්තේ වෙනස මොකද්ද? ඔන්න ඔය ප්‍රශ්න හතරට පිළිතුරු පොඩ්ඩක් අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන්න ගන්න. මට අනුව මෙහෙ කරනවා කියන්නේ මට දැන් ඕකේ වෙලා තියෙන්නේ මොකද අර මොනව හරි කරන්න ඕනේ හැම වෙලාවෙම ඒ විදිහට යෙදෙන්න ආසාවක් ඇවිල්ලා තියෙන. කියන්නේ කැමත්තක කියන්නේ ඒක ආතල්යක් වගේ තියෙනවා කියන්නේ. එහෙම කරනකොට නිකන් හරි මේකක් තියෙනවා. ඒක නිසා මේ ඒ ටික පොඩ්ඩක් අර ධම්මයි චිත්තයි කියන දෙකේ වෙනස කොහොමද? ඒක අනුව ඒක වෙනසයි අද්දත බහිද්ද කාය කාණපස්සී සති කියන එකයි. වේදනාව දැනෙන්නේ සිතට දැනෙන වේදනාව අනුව මෙනෙහි කරනවද, කායට දැනෙන වේදනාව අනුව මෙනෙහි කරනවද? අන්න ඒ ටික පොඩ්ඩක් මේ කාරණා පැහැදිලි කර දෙන්න සයින් එක තේරුම් ගන්න.
තේරුම් ගන්න මහත්මයා, මේක විග්‍රහ කරන්න ඉස්සෙල්ලා මහත්මයා කිව්ව කාරණාවක් ගැන කතා කරන්න ඕනේ. හොඳට අහන්න, හැමෝම අහන්න මේ කාරණාව. මේ මහත්යට විතරක් නෙවෙයි, අනුව මෙනෙහි කරනවා කියන එක ෂණයක් හරි වුණා නම් එයා එතකින් ප්‍රතිපදාවේ. අනුව මෙනෙහි කරනවා කියන එක ෂණයක් හරි වුණා නම් එතකින් අත්තං උපරික්‍රි එතකින් ප්‍රතිපදාව. කවුරු හරි අපි දැන් මහත්යට විතරක් නෙවෙයි හැමෝටම මේ කතාව කියන්නේ. කවුරු හරි කියනවා මට අනුව මෙනෙහි වෙනවා, මේ විදිහේ මෙනෙහි වෙනවා, මේ වෙනවා, මේ විදි ගැඹුරින් මෙනෙහි වෙනවා, මේ අනුවයි මෙනෙහි වෙන්නේ කියලා. එහෙම් පිටින්ම අනුව මෙනෙහි වෙනවා කියන එක මොකද්ද කියලාවත් දන්නේ නැහැ. අනුව මෙනෙහි වෙනවා කියන එක එක ක්ෂණයක් මේක මෙන්න කියන්න බෑනේ. දැන් ක්ෂණේ ආසනක් තියෙනවද කියලා අල්ල ගන්න එපා. දැන් මේක මම කියන්නත් එපා ඔබට කොහොම හරි බුද්ධ දේශනා. කෙනෙකුට ක්ෂණයක් හරි දැන් ඒක තවත් මෙහෙම කරමු. ඇස් පිල්ලමක් ගන්න මොහොතක් අර කෝටි ලක්ෂ වාරයක බෙදලා කොහොම හරි එක ක්ෂණයක් හරි අනුව මෙනෙහි වුණා නම් එතකින් ප්‍රතිපදාවේක නිසා ප්‍රතිපදාව කියන්නේ අනුමිනී කිරීම කියන්නේ කවමදාකවත් දිගින් දිගට යන මිනීවීමක් නෙමෙයි. හොඳට හැමෝම දරා ගන්න. අනුව තප්පරයක් හරි මිනී වුණා නම් තප්පරෙන් කෝටි එකක් හරි එපකින් ප්‍රතිපදාව. ඉතින් ඒක තමයි එක කාරණාවක් එපකින් අත්තං උප පරික්කති. එතකොට අනිත් කාරණාව අජ්ජත්ත කයට දැනෙනදී කිව්වනේ ආය ධම්මචිත්ත. ධම්මචිත්ත කියනකොට අපි ඒක විග්‍රහ කරගමු ඊළඟට. ධම්ම කියනකොට මොකක් හරි එන මඤ්ඤණාවක් කිව්වොත්, ඒ කියන්නේ මොකක් හෝ අරමුණක් කිව්වොත් අන්න ඒ වගේ තමයි ධම්ම කියන්නේ. එතකොට චිත්තේ කියන්නේ මොකක්ද? අරමුණ පදනම් වූ පදනම. එතකොට දැන් මේක දෙකක් කියලා ගන්න එපා. එකකුත් නෙවෙයි දෙකකුත් නෙවෙයි. අර සිතයි සිතුවිල්ලයි තමයි ඔය අහන්නේ ওই වචන දෙකකින්. වෙනස තියෙන්නේ සයනස චිත්ත මොකද්ද ධම්ම මොකද්ද කියලා අහනවා. අත ඕකම තමයි අර අපි කතා කරන්නේ සිතයි සිතුවිල්ලයි කියලා. ඉතින් ඕකම තමයි මට
උදාහරණ ටිකක් දුන්න නම් ඒ දෙකට ඇති මට උදාහරණ ටිකක් දුන්න.
ආ එහෙනම් මෙහෙම උදාහරණ දෙමුකෝ. ඔන්න අපි මල් පැලයක් හොඳයි ලස්සනයි කියලා යනවනේ. දැන් හොඳයි ලස්සනයි කියලා යන්නේ මොකද්ද? හොඳයි ලස්සනයි කියලා ෂෝක් කියලා යෑම තමයි තමන්ට යෙදෙන අරමුණ. අර හොඳයි ලස්සනයි ඒක තමයි ධම්මාර හොඳයි ලස්සනයි ෂෝක් මෙහෙමයි. ඔන්න ඒක තමයි ධම්මාරම්. දැන් මේ තුල පවතින්නේ මොකද්ද? රාගයක් නේද? අන්න ඕක තමයි චිත්තේ. ඕක තමයි සිත. ඉතින් අපිට හම්බ වෙන්නේ සිතුවිල්ල විතරයි, සිත කියන කාරණාව නැහැ. ඉතින් ඒතර යෙදීම මොකද්ද? යෙදීම තමයි සිත. ඉතින් ඕක තමයි විග්‍රහ කරගන්න තේ. ඒතර මේක දෙකකට කියලා යන්න එපා. එකක් කියලා තියෙන්න එපා. ඉතින් සිතේ ක්‍රියාවට අනුගත වෙන තැන, ඉතින් මේ කාරණාව ක්‍රියා විඥාන තැන ප්‍රායෝගික ප්‍රකට වෙන්නේ මුනික බුද්ධ වචනයත් කියන තව විග්‍රහ කරන්නේ. ඉතින් එතකොට ඔහම තමයි ඒක විග්‍රහ කරන්න තියෙන උපමාව මම හිතන ඇති එහෙම. ඉතින් ওই තමයි විදිය. හොඳයි ෂෝක් කියලා යාම මොකද්ද? ආ හොඳයි ෂෝක්ම එක්ක ලං කරගන්න ඕනේ, එක්ක වතුර ටිකක් දාන්න ඕනේ. මේ කියලා දැන් අර ධර්මියත් එක්ක ඒ චින්තන මෙහෙවීමක් එක්ක එහෙම එකක් නෙවෙයිනේ. අර ඒකත් එක්ක ගැලීමක් එක්ක. දැන් ඒව මොනවද? ඒ ඔක්කොම අරමුණු. ඒ ඔක්කොද මේක මේ කියන විග්‍රහය ඔබ ඕනේ කාරණාවක් එක්කට යොදා ගන්න. මොකද සිතයි සිතුවිල්ල එන්නේ කතා කරන්නේ. සිතයි දැන්. එතකොට චෛතසිකයත් එක්ක නෙවෙයිනේ. සිතයි දැන් මේ. ඒක සිතයි. එතකොට අර එනේව තමයි හොඳයි ශෝක කියලා මොනවා හරි එනේව මොනවද? ඒ ඔක්කොම ධම්ම. ධම්මාරම්භන ධම්ම. එතකොට ඔය තුල යෙදීම මොකද්ද? යෙදීම කැමැත්ත ප්‍රිය මනාප බව. මේක මොකද්ද? මේක තමයි සිත. ඕක අපිට හම්බ වෙන්නේ ඕක හම්බ වෙනව නේද කියලා යනකොටම ආයෙ හම්බ වෙන්නේ ධම්මා. ආයෙ හම්බ වෙන්නේ ඒක වෙයි නේද කියලා යනකොට යන්නේ ධම්මා ආරම්භණේ කිය යනවා මිස අතනට යාම වෙන්නේ නැහැ. ඒක යෝනිසෝපත්ති ප්‍රඥාපතේ කෘත්‍යයක් තමයි. එතකොට ඒකයි බලෙන් එහෙම යන්න ඕනෙත් නැහැ. ඒකම තමයි කෝණේ. ඒ කෝණේ නිර්වචනයේ සංකතිය කියන්නේ. ඉතින් එතකොට ඒක එහෙම. ඊළඟට ආයි මොකද ගොඩක් කතා කරා. ඊළඟට සිතට දැනෙන වේදනාව, කයට දැනෙන වේදනාවනි කියලා එහෙම. මේම කාරණාවක් තියෙනවා. වේදනාව කියනකොට වේදනාව කියනකොට සිතට දැනෙනද, කයට දැනෙනද කියලා. කයට දැනීම නම් වේදනාව කියනකොට කයට දැනීම නම් මොකක්ද? ඒ පුද්ගල භාවයක් ඊදීම තුල කයට දැනීම. දැන් එතකොට යන්න එපා. එහෙනම් මඟඵලලාභී අයට කයට දැනෙන්නේ නැද්ද කියලා? නෑ නෑ. මේක පින්නතිනි වෙනස්. කයට දැනෙනවා කියනකොට අයිතිත්‍යත් එක්ක දැනීමක් නෙවෙන්නේ. ඒතර අනික් කට්ටියටත් එතකොට කයට දැනෙනවා කියන එක වෙනවා. හැබැයි එවන්නක් නෙවෙයි. දැනෙනවා කියන එකට වෙනවා අයිතිත්‍යෙක් විග්‍රහයකින් නෙවෙයි. එතකොට ලෝකයේ කෙනාට සිතට දැනෙනවද කයට දැනෙනවද කියන කයට දැනෙන කාරණාව දැනෙනවා මිස සිතට දැනෙන බව හම්බ වෙන්නේ නැහැ. ඒක තමයි ස්වභාවය. සිත කයට දැනෙන බවයි හම්බ වෙන්නේ. මොකක් වුණත් එහෙම ඇහැට පෙනෙන බවයි හම්බ වෙන්නේ. කනට ඇහුණු බවයි හම්බ වෙන්නේ. දිවට දැනෙන බවයි හම්බ වෙන්නේ. කයට දැනෙන බවයි හම්බ වෙන්නේ. ඉතින් මේ අර සිතට දැනෙන බව කියන එක හම්බ වෙන වේදනාව, එතකොට සංඥාව හඳුනේ. මේ එකක්වත් ඇහෙන් හඳුනාගත්ත, කනෙන් හඳුනාගත්තවත් නෙවෙයි මේ එකක්වත්. මේ කිසිම දෙයක් අපි දැන් කියනවානේ රිදින එක වේදනාව කයටයි. හරි, කයට හම්බ වෙන්නේ මෝඩකම නිසා. කයට හම්බ වෙන්නේ මේකවත් කයට හම්බ වෙනක මොකද කය ගෙනිලානේ තියෙන්නේ අත්තතෝ කියලා මේ ඇතයි කියන කාරණාවක්. ඒ නිසායි කයට හම්බ වෙන්නේ. හැබැයි ධර්මයේ ප්‍රඥාපතේ කෙනාටත් කයට තමයි වෙනකොටවත් නෙමෙයි. නමුත් එවන්නක් නෙමෙයි. එතකොට මේ පැත්තට ආයාවත් කයට දැනනවා කියන කාරණාව වේදනාව කයට දැනෙන බව හම්බ වීමම තමා මෝඩකම. එතකොට සිතට දැනෙනවද කියන එකත් එක නේ. හිතට දැනෙනවද කියලා හම්බ වීම නම් ප්‍රඥාව. එතකොට දාන්න එපා, එහෙනම් කයට දැනෙන්නේ නැද්ද? නෑ නෑ, මම මේ ඉවෙන්නක් නෙවෙයි විග්‍රහ කරන්නේ. මේ විග්‍රහ කරන්නේ අවිජ්ජා සම්පස්සජීන භික්කවේ පුට්ටස වේද. මෙන්න මේ විග්‍රහයත් එක්ක මම මේ කතා කරන්නේ සක්කාය දිට්ඨි සමුදයත් එක්ක. එතකොට සිතට කියන කාරණාව ප්‍රායෝගික නම් එතකින් ප්‍රතිඵලාව. එතකොට මුලාව නිසායි අර දැනීම. එතකොට යන්න එපා අරයට කායට දැනෙන්නේ නැද්ද කියලා. ඔන්න මම ඒක ආයි මතක් කරනවා. එතකොට සිතට වේදනාව කියන කාරණාවත් එක්ක නේ, සිතට කියන කාරණාව තුළ දැකීම එතකින් තිත සංඥාඤ්ඤතත්තම් පඤ්ඤාය. ඊට පස්සේ කායට නැද්ද කියන එක අහන්නත් එපා. මොකද මම එතන පැත්ත පෙන්නවා වෙනස. ඉතින් ඕක තමයි ඒකත් එක්ක විග්‍රහ කරන්න තියෙන්නේ. එතකොට වෙන මොකක්ද ඇහුවේ?
අවසලසාවනද? එතකොට ඒක අර චිත්ත ධම්ම දෙකෙන් එකකට වැටෙනව නේද? මේ ධම්ම නෙමෙයි චිත්ත, සිතට වැටෙනව නේද සංඥාදේ? එහෙම බැලුවොත් මේ කියන්නේ වේදනාව
එහෙමයි. ඒකත් අපි විග්‍රහ කරගමු. සිතට වැටෙනව නෙවෙයි. එතකොට තිතසඤ්ඤතත්තම් පඤ්ඤාය කියන්නේ ඔය අහන එකත් එක්ක කියන්නේ ගියොත් සිතේ ක්‍රියාවයි දැක්ම. ඒකට නිර්වචනයේ සංකතේ ලක්ෂණ කියන්නේ සිතේ ක්‍රියාව දැකිනකොට අය වෙනම සිතකුයි ධම්මාරම්භණයකුයි කතා කරන්න නැහැ. සිතේ ක්‍රියාව දකින්න වෙනකොට තිතසඤ්ඤතත්තම් පඤ්ඤායි පච්චුප්පන්න බවයි සංකතේ ලක්ෂණය. එතකොට කොතනකටවත් යාමක්වත් වෙන කතාවක්වත් කතා කරන්න බෑනි සිතේ ක්‍රියාවම දකින්න කියන. එහෙමයි. අයි චිත්තයක් වෙනම ධම්මයක් වෙනම සිතක් වෙනම කතා. සිතේ ක්‍රියාව කියනකොට සිතේ කියනකොට සිතේ අර ධම්මේ දකින්න නෙවෙයි ඈ. තිසසඤ්ඤතත්තම් පඤ්ඤායනි සිත ප්‍රඥා වෙනස් වීම කියනකොට ධර්මයක් එක වෙනස් වීම නෙවෙයි. ඒක මම විග්‍රහ කරුණු හයක් පෙන්නලා. විපරිණාම ධම්ම නෙමේ, හට ගන්නව නැතිව නෙවෙයි, hina aramuna නෙමේ. ඔය වගේ හයක් විග්‍රහ කරා මම බලන්න ඔබ. එතකොට අරමුණ නෙවෙයි සිතේ ක්‍රියාව කියන්නේ සංකතී ලක්ෂණ ටිකේ දා විග්‍රහ කරපු එක තමයි මම කායි කියන්නේ. ඉතින් ඒක තමයි කතා කරන්න තියෙන්නේ. සිතේ ක්‍රියාව ගැන ධම්මාරම්භණයක් නෙවෙයි දකින්නේ. සිතේ ක්‍රියාවට ධම්මාරම්භණයක් නෙවෙයි අයිති ඉත්තේ සංගති ලක්ෂණ.
ඔව් සාමිනාස්. ඔව් ඒක තේරුම් ගන්න. එතකොට වේදනාවක් වහන සාමිනාස් මේ ගන්න වෙන්නේ. එතකොට මේ පොඩ්ඩක් ඒක චුට්ටක් මදි පැහැදිලි වේදනාව කියනක කායට දැනෙන්නේ ගන්නත් බෑ. එතකොට මේ එතකොට කොහොමද අපි ඒක අනුව මෙනෙහි කරනකොට මේ ගන්න වෙන්නේ?
එහෙමයි. වේදනාව කියන කාරණාව මහත්මය අපි ගන්න හදන්නපා. වේදනාව කියන එක බුදු කියනවාසේ කියනවනේ විග්‍රහයක් වේදනාව කියලා. ඒ වේදනාව දන්නේ කියන තැනට ඉන්න ඉස්සල්ලා ඒ වේදනාව දන්නේ. ඒකෝ මම දන්න වේදනාවක් කියනවනේ. ඒ වේදනාවනේ මේ රිදෙන එක. මේ එක්ක සනීපෙට රිදෙනව නැත්නම් රිදෙන එක මොකක් හරි. ඒ සැප දුක. ඒකෝ බුදු කියනවාසේ කියන වේදනාව ක්‍රියාවක් හැටියට නම් එහෙම අතරමං වෙන්නත් එපා. මොකද රූපති වේජේති සංජනා සංකතං අභිසංකරති ඊජනදි මේක අයිති ප්‍රතිපදාවට. හොඳද? ඔය ටිකම අයිති ප්‍රතිපදාවට කජිනි සුත්‍ර විග්‍රහයනේ. එතකොට ඕක ආයේ හොයන්න බෑ. ආයේ මේ කපේට ඇඟ තුවාල කර කර හෙව්වත් ඕක හොයන්න බෑ. ඒක රූපති තේමයි, වේදේති තේමයි, සංජානාති තේමයි. ඉතින් එවැනේ. එතකොට දැන් වේදනාව කියන එක හොයන්න නම් වේදනාව ගැන විග්‍රහ තියෙනවනේ බුදු පියාණන්සේ මා කර වේදනාව තමානෙදි එවැනි විග්‍රහද. එවැනි විග්‍රහ තනිව කරලා නැහැ බුදු පියාණන්සේ. ඒ කියන්නේ කෙනෙක් ප්‍රතිපදා තුළ කෙනා දකින්න විදිහ නෙවෙයි. සීලවන්තයලා දකින්න පෙන්වන පෙන්වීම තියෙනවනේ. ඒක අරවත් කල්පනා කරලා ප්‍රශ්නයක් නෙවෙයි. ඉතින් අර මුලත් එකම ගියාම ඉතින් මේ අර චින්තන මෙහිමට වටිනවා. මොකද අර උඩින් පැනලා වගේ අර තැනට ගිහිල්ලා යන්න යනකොටට වඩා. එතකොට වේදනාව කියන කාරණාවට විග්‍රහ තියෙනවා බුදු පියාණන්ගේ. ඒ විග්‍රහයක පරියායක පෙන්වන පෙන්වීම බලන්න. එතකොට පෙන්වනෝ විග්‍රහයක් එක්ක බුදු පියාණන්සේ. එතකොට තමන්ටම පිළිඹු වෙන ඒ විග්‍රහය කල්පනා කරලා හොඳට තේරුම් ගන්න බලන්න. මට නෙවෙයි ඈ, තමන්නේ විග්‍රහය මොකද්ද මේ කියන එක තේරුම් ගන්න බලන්න. ඒකට කිසිම දෙයක් එකතු නොකර, කිසිම දෙයක් අඩුත් නොකර ඒ පෙන්වන පෙන්ව හොඳට හිතන්න තේරුම් ගන්න. යථාභූත ඥාන විසා කල්පනා කරන්න කියන්නේ ඔන්න ඒ ටිකමයි. ඉතින් ඒ හිතන්නේ එතකොට ඒ පරියායක් එක්කම නේ. එතකොට එතනින් පෙන්වන එහා පෙන්වීම. තනිකර වේදනාව ගන්න කිව්වම යන්න වෙන්නේ රිදිල්ලට. දැන් රිදිල්ල හොයන්න නැහැනේ බුද්ධ දේශනාවේ. ඊට පස්සේ දැන් ඔව්. එතකොට තනිකර පේන එක හොයන්න කිව්වම යන්න වෙන්නේ පේන රූපේ මේ ඇහැට පේන එකයි එකක් එක්ක. එතකොට කයට දැන් ඒක රස හොයන්න කිව්වම එතකොට දිවට දැන් එකයි ඒ රසේ. එතකොට ඒක මොකක්ද? එතකොට ඒ තනිව ගන්න නෙමෙයි තනිව කතාව කතා කරන්නේ ඒකත්යෙන් යන විග්‍රහයක් කතා කරන්නේ ප්‍රතිපදාවක් එක්කෙන පින්නතු මම ඔකෙද්දත් කතා කරා ඔබට. එතකොට අර පරියායක් කියන්න මූලික බුද්ධ වචන. එතකොට ඒකේ පිළිඹු වෙන පෙන්වීම තමයි පිළිඹු පෙන්වීම හොයන්න දෙයක් තියෙනවා. ඒ කියන්නේ යමක් හොයන්න හම්බවීමක් නෙවෙයි. ඒ අමුතු පෙන්වීමක් පිළිවෙන බුදු කියන්න තනික. ඒ සමහරකට හරි සරලයි වගේ පේන්නේ. මේ මේ ඉතින් අන්නේ පෙන්වීමක් තියෙනවා අර දිගට ඒ විග්‍රහයක් එක්ක. අන්න එතෙන්ද නේද තනිව ගැනීමක් කියන්නේ කිව්ව රිදෙන එකයි තුවාලුන එකයි ඒ වේදනාවයි ඒව තමයි හොයන්න තියෙන්නේ. මේ ඉතින් අර විග්‍රහයත් එක්ක යනකොට පරියායත් එක්ක ඒක පිළිඹු කරන පිළිඹු කිරීමක් වෙන වේදනාව කියන එක පැති වලින් පෙන්නලා නොයවලා ආය වේදනාව ගැන තව තැනක වෙන විදිය තියෙනවා. මේ මේ මෙන්න මේවත් එක පෙන්වන පෙන්වීමට කවරුණුවත් අනුගත වෙනකොට ඒ තුලින් ඉතින් වේදනාව කියන එක අර මේ කය කියන වේදනාව ඉක්මවා ගිහිල්ලා අර වේදනාවේ ක්‍රියාවට හොයන්න යන්න ඕනේ කියන එක හොයන්න ඕනේ. වැන්න යන්න ඕනේ ක්‍රියාවක් කියලා එකක් දාගෙන අර සත්‍යවාදී බුදු කියනසේ කියන විග්‍රහය සත්‍ය විග්‍රහය තුළ ඒ හොයන විලට සත්‍ය හොයනවා කියන එක වෙනවා සත්‍ය හොයනවා කියන එක ඔන්න ඕක වෙනවා. ඉතින් ඒකකින් ප්‍රතිපදා එහෙමයි වේදනාව විතරක් නෙවෙයි කොයි විග්‍රහයක වුණත් යායුත්ති එහෙමයි
ඔස්සල්නස පැහැදිලි. ඊට පස්සේ ගත්තාම අජත්ත බහිද්ද කාය කායන පසීවර්ති කියන චුට්ටක් පැහැදිලි කර දෙන්න පුළුවන් නම් බොහොම පිං.
අජත්ත බයිද කයි කයන පසිවිහෙරති කියනකොට අපේ මාතෘ මේ පුජ්‍යල භාවයට අයිති කෘත්‍යයක් නම් නෙමෙයි. නමුත් ඔය අහන හින්දා මං විග්‍රහ කරන්නම්. අජත්ත බයිද කයි කයන පසිව විහෙරති කියනකොට ආනාපාන සතියත් එක්ක විග්‍රහයෙන් චින්තන මේ යථාභූත ඥානයේ උදෙසා චින්තන මෙහෙයවීම තුල දකින්න චින්තනයකුයි ඒතකොට ප්‍රඥා පතේ දකින්න විදිහකුයි අජත්ත බයිද්ද කාය කායන පසුව විහෙරති කියන්නේ අජත්ත බයිද්ද කාය කායන පසුව විහෙරති වීම කියනකොට කයේ කයාණුව දකින්න චින්තනයට දැක්මකුයි අජත්ත බයිද්ද කාය කායන පසුව විහෙරති කියන්නේ. එතකොට අජත්ත බයිද්ද කියලා දෙකක් දැකීමක් කතාවක් නෙවෙයි. අජත්ත දැකීම තුල බයිද්ද කියන කාරණාව දැක්මකට විග්‍රහයයි. අය බයිද්ද කතාවක් නැහැ ඉක්ම වීමක් එක තමයි. මොකද ප්‍රඥාගෝචර ප්‍රතිපදායේ දැක්මානේ ඒත් එක විග්‍රහය තමයි. නැතුව බයිද්ද ඉතුරු කරන්නේ නෙවෙයිනේ. විග්‍රහය තමයි බුදු කෙනෙක් පිටට ඇවිල්ලා නෙමෙයි විග්‍රහ කරන්නේ. සතරෝත්පත්තානේ ඇතුළේ තිංගල විග්‍රහ කරන්නේ. තිංගල විග්‍රහ කරන්න බෑනේ ප්‍රතිපදාවක. පිටට එන්න ඕනේ. පිටට ඇවිල්ලා තමයි ලං වෙලා විග්‍රහ කරන්නේ. එතකොට අජත්ත බයිද්ද කය කයන් පස්සේ විරචින කයේ කයාණු බලන චින්තන ප්‍රඥා පතේ දකින විදිය තමයි අජත්ත බයි. ඒකට අජත්ත බයිද්ද කතාවක් නෙමෙයි. අජත්ත කියන කෘත්‍ය ඉක්මවීමෙන් දැක්ම තුල ඉක්මවීමට විග්‍රහයයි අජත්ත බයිද්ද කියන කාරණාව. මොකද ඒ මොකද ඒකනේ ඇත්ත කතාව. නැතු බයිද්ද ඉතුරු වෙලා අජත්ත ඉක්මුණානේ. අජත්ත කතා කරන්නේ බයිද්දෙන්ද? ඉතින් ඉක්මවීම පෙන්නකොට බයිද්දත් එක්ක තව පෙන්නන්න තියෙනවා. ඉතින් ඕකම ගන්නකො අපි අද කතා කරපු අත්තිබෝධම සූත්‍රයේ බුදු පියාණන් ආධ්‍යාත්මයේ විතරනේ විග්‍රහ කරන්නේ. බාහිර පටවියක් කතාවක් නෑ. හැබැයි ඉක්මවීම පෙන්නකොට කොහොමද මතක් කරලා බලන්න. කොහොමද බයිද්දත් එක්කනේ පෙන්නන්නේ? ඇයි ඒ ලෝකේ මඤ්ඤණාවක් අදාළ නෑ ධර්මයට? ආධ්‍යාත්මයේ ප්‍රශ්නේ තියෙන වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරය කියනකොට පංච උපාදාන ස්කන්ධේ එක වේදනා සංඥා චේතනා පස්ස මනසාර කියන්නේ නාමකයි පටික සම්පස්සේ. ඕකෙම තමයි බුදු පියන පරිසම්පද වේදනා ස්පර්ශ පෙන්වන්නේ. මොකුත් බාහිර එකතු කරන්නේ නැහෙනි. වේදනා පෙන්වන්නේ තෝ. ඉතින් ඒ වගේම තමයි අධ්‍යාත්මික කයි කයන පස්සේ විහෙරති කියනකොට බුදු පියනසගේ පෙන්වීම එහෙමයි.
ඔතරවත් සරසයන්වස බොහොම පැහැදිලි මේ දැන්. එතකොට අද කතා කරපු එකත් එක්ක අජය කියන කියලා තියෙන විදිහට අනුමමනය කළොත් අපි කියමු උදාහරණයක් අරගෙන පැහැදිලි කළොත් ඒ කියන්නේ අපි කියන පටවි එක ගත්තොත් හරියද? ඔය පටවි අර්ථ දැක්කම ඒ වෙලාවේ අනුමමනය කරන්න ගත්තොත් හරි සයින්වහස?
එහෙම මෙනෙහි කරන්න නෙවෙයි. මම දැන් ඔබට අර විග්‍රහයක් කරානේ මේ ඔච්චර වෙලා ඒ කරපු විග්‍රහනේ. ඒ විග්‍රහ ටික අහලා බලලා ඔබ සූත්‍රෙත් බලන්න මූලික බුද්ධ වචනේ බලලා කරලා ඔබ ওই දෙක බලන්නකෝ. අර සූත්‍රෙත් බලාගෙන අහන්නකෝ. එතකොට අහන්න ඕනේ මහත්තයා සයින්වහස මෙහෙම විග්‍රහ මෙහෙම කරොත් හරිද කියන එක අහන්න ඕනේ. ඔබටම කල්පනා ඉස්මතු වෙන ඕනේ තරම් මං කාරණා තුනක් විතර පෙන්වන්නේ දුනා වරදින කාරණා. මොකද හරියට පෙන්වන්න බෑ. බුදු කෙනෙක් හරියට පෙන්වන්න බෑනේ. ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ වැරද්ද තමයි පෙන්වන්න තියෙන්නේ ධර්මයේ. ඉතින් වැරද්ද පෙන්වීමයි හරිවීම. ඒක තමයි හරිය. එතකොට අරයට යාම තුල එයා තුල ඒක දැකීම තමයි හරිවීම. එතකොට ලෝකේ හරි වීමක් නෙවෙයි, ලෝකේ හරි වැරදි දෙකම ඉක්මන. එතකොට ඔබටම අර ඒ විදිහ සූත්‍රයත් බලාගෙන මේකත් අහන්න. අහන කරුණ ඔබටම ඉස්මතු වෙනවා මහත්යතරම. ඔබ ආය මොකද්ද දැන් කල්පනා කරන්න කියලා කල්පනා කරන්න ඕනේ. ඔබටම කල්පනාවක් ඇවිල්ලා තියෙයි. අයියෝ වැඩි ප්‍රශ්න කියලා තියෙයි. ඉතින් එකින් එක එකින් එක හිතිල්ලක්ම තමයි තියෙන්නේ. එතකොට හිතෙන දෙයක් නෑ. ඔබම හිතනවා කියන එක යෙදිලා ඔය දෙක එකට කරගෙන අහන්න බලන්නකෝ. අහන්න කරන්න. එතකින් ඔබට ඔය අහන ප්‍රශ්නෙට පිළිතුර ඇවිල්ලා. එහෙමයි. තෙරුවන් සරණයි.
බොම්පින් තෙරුවන් සරණයි සන්නහස.
හරි මහත්මයා.
තෙරුවන් සරණයි සමිංවංශ. මේ සමිංවංශ සතර සතිපට්ඨාන දැන් අපි සතර සතිපට්ඨාන ගැන කතා කරා. සතර සතිපට්ඨානයේ මේ අපි සම්මා සමාධියට එනකොට අර පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන ගැනනේ කතා කරන්නේ. එතකොට ඇයි එතන මේ අරූප ධ්‍යාන මට්ටම් පෙන්වන්නේ නැත්තේ? දැන් සමාධියක් ආවම සාමාන්‍යයෙන් අපි ගත්තොත් මේ ඔය සූත්‍ර දේශනාවල මේ සමාධින් වලට ඔය හතර විතරක් නෙවෙයි, ඊට පස්සේ අරූප ධ්‍යාන හතරත් පෙන්වන අවස්ථාවල් තියෙනවා. මෙතන මේ සම්මා සමාධිය ගැන කතා කරනකොට ඒ ධ්‍යාන හතර විතරයි මේ කතා කරන්නේ. ඒකට විශේෂ හේතුවක් තියෙනවද සමින්වහන්සේ? ඒ කියන්නේ අරූප පැත්ත අපි දැක්ක යුතුද? මගේ ප්‍රශ්නෙ වෙන්නේ ඇත්තටම මේ දැන් පටවි කියලා ගත්තොත් අපිට අර ඒ සමින්වහන්සේ පෙන්නලා දීපු විදිහට ඒ දකින්නකොට ඒ දෙපැත්තෙම පටවිය ඇති බව හෝ නැති බව ඉක්මවලා යන දේ අපිට යම් මේ එකක්, ඒ කියන්නේ යම් ඉඟියක් තියෙනවා. හැබැයි දැන් අර ආලාර කාලා මුද්‍රකම් පුත්තලා වගේ ඒ ගියපු කට්ටියට මේක නැද්ද? මේ දැන් අරූප ධානත් යම් මට්ටමකට ප්‍රගුණ කරපු කෙනෙකුට මේකේ ලෙහෙසි බවක්, ලේසියෙන් මේක අවබෝධ කරගත යුතු බවක්, කරගන්න පුළුවන් බවක් තියෙනවද නැද්ද ස්වාමීන් වහන්සේ? ඇයි මේ හතර විතරක් කියන්නේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි මහත්තයා. අපි ඒක මෙහෙම විග්‍රහ කරගත්තොත් මොනික බුද්ධ වචනේ අලාර කාලාමලයි කතාවයි අරූප ධ්‍යාන ප්‍රශ්නේ කෙටියෙන්ම කතා කරන්න තියෙන්නේ මේ සියල්ල ස්පර්ශය තුල කෘත්‍යයක්. ස්පර්ශය තුල සත්‍යයක් දැකීම. ස්පර්ශය ඉක්මවලාද? නෑ. ස්පර්ශය තුල සත්‍යයක් දැකීම. ස්පර්ශය තුල කියනකොට දිට්ඨියක් යෙදිලා. හැබැයි සත්‍ය දකින්නේ ස්පර්ශයෙන්. ස්පර්ශයෙන් ස්පර්ශයේ සත්‍ය දකින්න දෘෂ්ටියකුයි ඔන්න ඒ කතා කරපු කතාව තුල යෙදිලා තියෙන්නේ. එතකොට අර හතරෙනි ධ්‍යානෙ හා එන්නත් ඇයි කියලා අහනකොට මහත්තයා කායි කායනුපස්සීව විහෙරති වෙනකොට ඇතයි කියලා මේ කතාව අපි මතකද? කාය සංකාර, චිත්ත සංකාර කතා කරා, වචි සංකාර. එතකොට කයි කියන කාරණා එක්ක නේද සංකාරෝපේ පෙන්වන්නේ යෙදුනේ මං. මූලික බුද්ධ වචනේ ඇතයි කියලා ගත්ත කයක් එක්කනේ අය කොහොම යන්නද හිතන්න ස්පර්ශයක් එක්ක ඒ කාරණාව ඉක්ම වෙන කායි කායනුපස්සීව විහෙරති වෙනකොට රූපයක් හෝ අරූපයක් හෝ කතාවක් තියෙයිද? දැන් යන්න අද විග්‍රහයට නාම රූප විග්‍රහය සුතේ නිරවුල් කරගන්න අහන්නේ. එතකොට දැන් ඉන්නකො අද විග්‍රහයට. බලන්න දැන් රූපයක් හරි අරූපයක් හරි දෙකෙන් එකක් හරි කතාවක් තියෙයිද? හැබැයි අනිත් ධ්‍යාන. ඉතින් බොජ්ජංගේ කිය වැළිනවනේ ඉතින් ਉਹ වැඩුණාද? ඒක ඇත්ත දෙයක් නෑ. හැබැයි රූප අරූපේ අසඤ්ඤ සඤ්ඤ කතාවක් තියෙන්නේ කොහොමද? කාය කායනුපස්සව විහෙරති වෙනකොට. කාය සංකාර විග්‍රහයත් මතක් කරගන්න. ඒක අද විග්‍රහයත් මතක් කරගන්න සුතේ නිරවල් කරගන්න. ඔය එහෙම ප්‍රශ්නයක් නෑ ඇහුවේ. හිතලා බලන්න. අය මොකකටද යෙදෙන්නේ රූප කියලා හෝ අරූප කියලා හෝ? අරූප රූප නොවන සංඥාවක් හෝ සංඥාවක් නොවන බව සංඥාවක් හෝ හිතන්න මොකකටද යෙදෙන්නේ කාය කායනුපස්සව විහෙරති වෙනකොට? මොකක් එක දෙදෙනෙ යෙදීමක් නැහැ. ඇයි? ස්පර්ශේ කෘත්‍යයක් සා නාම රූප නිරෝධය සලායතන නිරෝධයි. සලායතන නිරෝධින් නාම රූප නිරෝධයි වටේ. ඉවරයි අන්‍යෝන්‍ය ප්‍රත්‍යෙක්ක. නාම රූප මුල් දෙකීමේදී නාම ඒකාන්තයක් රූප ඒකාන්තයක් විඥානෙ මැජි. මොකටද රූප කියලා යන්න තියෙන්නේ? රූප කියලා යන්න දෙයක් යෙදීමක්ම නැත්තම් මොකටද අරූප කියලා යෙදෙන්නේ? හේතු දැන් මේ නැතුව නෙමෙයි ඈ ඉක්මවීම ඉන්නේ. ඉක්මවීම කියන්නේ ඒක නැති බවින් නෙමෙයි. එතකොට සාසතේ උච්චේදී දෙපැත්තට යාම. එතකොට විහෙරති කියනකොට ඉක්මවීමක් එක්කනේ සත්‍ය අවබෝධයක් එක්කනේ. ඉතින් අය මොකකට කියලා යෙදෙන්නේද? සංකතය පරිසම්පන්න දැක්මක් නම් තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි එවන්නක් නොපින්නන්නේ, එවන්නක් නොවන්නේ නොපින්නන්නේ. ඉතින් මේක තමයි කතා කරන්න තියෙන්නේ. එහෙමයි. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි සමිනාස බොහොම පිං තිරුවන් සරණයි.
තිරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ. මේ කුසල මූලයේ සහ කුසල මූලයේ කියලා ගත්තාම අර චිත්තානුපස්සනාවට සම්බන්ධ කරොත් එහෙම චිත්තානුපස්සනාවේ කුසල මූලයේ කියපුවාම අර අකුසල මූලයේ කියලා ගත්තාම රාගය, ද්වේෂය, මෝහය කියලා ගත්තාම ඒක සිත් කියලා ගත්තොත් ඒක නිවැරදිද? එහෙම නැත්නම් අනිත්‍යව සියල්ලක්ම මේ සිතුවිලි සියල්ලක්ම මේ රාග දේශ මොහ තුනට ඇතුල් කරොත් ඒක චිත්තේ නේද? සිත කියන එක ඒක නිවැරදි වගේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරගන්න දෙන්න සාමනාස.
මම ආයේ අහන්නේක පැහැදිලි වහන්න අපේ මහත්තයා අහන විදිහ පැහැදිලි.
චුට්ටක් සාමනාස මේ කුසල මූලයේ සහ අකුසල මූලයේ කියලා ගත්තාම මේක චිත්තානුපස්සනාවට සම්බන්ධ කරන්න පුළුවන්ද? එහෙමනම් චිත්තානුපස්සනාවේ අර රාගසිත, දේශසිත සහ මෝහසිත කියන ඒ තුනට මේ සියලුම සිතවිලි ඇතුළත් කරන්න පුළුවන්ද කියනක වගේ තිල මට එහෙම හිතෙනවා සවිනාස. ඒක නිවැරදිද කියලා පොඩ්ඩක් දැනගන්න සවිනාස. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි මාත්‍ය. චිත්තානුපස්සනාවට යන්න ඕනේ කුසල මූලයට. එතකොට කුසල මූලයේ කතා කරන තැන අකුසල මූලයක් කතාවකුත් නැහැ. මොකද දෙක එකයිනේ මොකක් හරි හොඳ නැත්තම් නරක, ඇතුළ නැත්තම් පිට, උඩ නැත්තම් යට, ඉදිරි පින් නැත්තම් පව් නැත්තම් පින්. ඒ වගේ කුසලයේ කතා කරනවා නම් අකුසලයේ කතාවක් නැහැ. ඒකයි දේශනායි ස්වභාවය. දැන් ලෝකේ ඉන්න කෙනාට තියෙනවක පිනයි පව් දෙකම තියෙනවා. කුසල අකුසල කියලා ලේබල් කිරීමකුත් තියෙනවා. ඒතකොට ප්‍රතිපදාවට ගියාම කුසලයේ කතාව තියෙනවා. කුසලයේ කතාව තමයි කවදාකවත් අකුසලයේ කතාවක් නැහැ. ඒකට චිත්තානුපස්සනාවක් යාමක් නැහැ. යන්න අවශ්‍යතාවයක් නැහැ. අස්ථාර්ය පුජ්‍යලයෙන් පළවෙනි කෙනා ඉනං ප්‍රතිපදාවකුත් තියෙන්නේ. එතන ඉඳන් අකුසලයේ කතාවක් නැහැ. අකුසලයේ කතාවක් නැහැ. රාගයේ දේශය කියලා අපි දන්න රාගයේ දේශය යෙදෙන විදිහක් එක්ක චින්තනෙම දාලා ඒකෙන් අර කෝණයට ගිහිල්ලා බලන්න ගියොත් අකුසලම තමයි. ඒ බලන බැලිල්ලත් අකුසල. අකුසල කුසල දෙන්නේ කොහොමද ඒක වෙන්නේ කියලා බලන්න ඉන්නේ. ඉතින් මේ රාගයේ යෙදෙනත් අනගාමීනකට රාගයේ යෙදෙන්නේ. නමුත් අකුසල් කියන කාරණාව යෙදීම වෙන්නේ නැහැ. ඒක ගැඹුරු කාරණාවක්. කියන්නේ මේ ගිනීම සංකා කියන කෘත්‍යයත් එක්ක ඒක විග්‍රහ කරගන්න තියෙන ගිනීම සංකා කියන එකත් එක්ක ඉතින් කෙටියෙන් අපි විග්‍රහ කරගත්තොත් ප්‍රතිපදාවට අනුගත වුණා කියනකොට අකුසලයේ කතාවක්ම නැහැ. ඒකට චිත්තානුපස්සනාවම වීම කියලා කෘත්‍යයක් නැහැ. එතකොට චිත්තානුපස්සනාව, ඒ කියන්නේ චිත්තානුපස්සනාව වෙන්නේ නැතුව නෙවෙයි, එහෙම දාගන්න ඕනේ නැහැ ප්‍රතිපදාවට අනුගත නැහැ කියලා අකුසල ඒ කියන කතාවක් නැහැ. හැබැයි ඔක ආශ්‍රවපස්සිනවා මූලයේ කියලා කතා කරනනේ. එතකොට දැන් ඒක මූලයේ කියලා කතාව තුළ වෙනම කතාවක් කතා කරන්න තියෙනවා. ඒක වෙනම කතා කරන්න අකුසල මූලයේ කියන්නේ. ඔය චිත්තානුපස්සනාවත් එක්ක කතා කරපු ගමන් විඥාතරයි. මූලයේ කතාව තුළ අහන විදිහ වැරදි වෙන විදිහකටයි ඇසිය යුතු. එතකොට ප්‍රතිපදාවට අනුගත වුණා කියනකොට අකුසලයේ කියන කාරණාව යෙදීම නැහැ. චිත්තානුපස්සනාවටම යන්න ඕනේ කියලා කතාවක් නැහැ. එහෙමයි. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සමාවෙන් ස්වාමීන් වහන්සේ. මේ ප්‍රශ්න සමහර විට වැරදි ඇති මේ මට තේරෙන විදිහට ස්වාමීන් වහන්සේ අහන්නේ. මේ දැන් දිටි සම්පන්න කෙනාටත් ස්වාමීන් වහන්සේ මේ රාග දේශ දෙක අකුසල් ක්‍රියාත්මක ඒ රාගදේශ තාම මේ පවතිනවනේ. දැන් ඒක එතකොට අකුසලයක් ගණයට යෙදෙන්නේ නැහැ කියන එකක් වගේ මට තේරුණේ ස්වාමීන් වහන්සේ දැන් පැහැදිලි කිරීම අනුව. ඒක හරිද කියන එක ස්වාමීන් වහන්සේ දැනගන්න බොහොම පිං ස්වාමීන් වහන්සේ තෙරන්සන්නයි.
මම කැඩි කැඩි මට ඇහුනේ ආයෙ චුට්ටක් කෙටියෙන් කියන්න.
දැන් හැනවද ස්වාමීන් වහන්සේ?
ඔක කියන්නම.
ස්වාමීන් වහන්සේ මේ මට දැන් පැහැදිලි කිරීම අනුව තේරුණේ සමහර විට ප්‍රශ්නේ වැරදි ඇති. මේ දිටි සම්පන්න කෙනාටත් රාගදේශ උපදිනවනේ දැන් අහලා තියෙන විදිහට. මේ එතකොට ඒව අකුසල් යන ගණයට යෙදෙන්නේ නැහැ වගේ එකක් මට තේරුණේ. ඒක හරිද කියන එක ස්වාමීන් වහන්සේ දැනගන්න. මොහොන් තින් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.
තිරසන්නයි. ඒක එහෙමමයි. දිට්ඨි සම්පන්න කෙනාට අකුසල් මූලයේ යෙදෙන්නේ නැහැ. මේ හේතුව දැන් ඔය කතා කරන්නේ අර රාගය කියන කාරණාවත් එක්කනේ. ඔය කතාව කතා කරන්නේ ඔය ඊටහා ගමර කතා කරනවා නම් කියන්නේ ඒක වෙනම කතා කරමු. මේ ඒක එහෙමමයි. යෙදීම නැහැ. හැබැයි අපි හිතන අකුසල් නෙවෙයි ඔය එතන අකුසල් කියලා කතා කරන්නේ. අපි හිතන විදිහේ රාගය නෙවෙයි එතන කතා කරන්නේ. අපි හිතන විදිහේ රාගයත් එක්ක ගියපුවාම උක ප්‍රශ්නයක්. එතකොට ඉතින් රාගය දන්න කෙනෙක් එක්කනේ මේ කතා කරේ යුත්තේ. අපි විග්‍රහ කරගත යුත්තේ. එතකොට අපි රාගය දන්නේ නැති තැන ඉඳන් හිතන්න අපි නොදන්න රාගයයි එතන මේ නොදන්න රාගයේ යෙදීමයි මේ අකුසලේ නැහැ කියලා කතා කරන්නේ කියලා. එතකොට අකුසලේ කියලා කතා කරන්නේ අපි කියන අකුසලයක් නෙවෙයි එතන අකුසල කතා. එතන කුසලයක් අපි කියන අකුසලයක් නෙවෙයි. ඒක විග්‍රහයක ජීවිල්ලකුත් නෙවෙයි. ඒ වගේම ඒ කෙනාට රාගය දෙන අකුසල නැහැ කියන්නේ අපි හිතන රාගය නෙවෙයි එතන යෙදීම. අපි රාගය කියලා දාගන්නේ නෙවෙයි රාගය කියන කාරණාව ඒතනට ගියාම රාගය කියන කාරණාව ප්‍රායෝගිකුණාම වෙනකල් මේක කොච්චර විග්‍රහ කරගන්න කියත් මෙහෙ ඉඳන් අපි දාගන්නේ අපි රාගයේ තේරෙන විදිහක් එක්කනේ. ඒක දාගන්නකොට අකුසල් තමයි ප්‍රශ්නයක් එනවා කොහොමද ඒක වෙන්නේ කියන එක. ඒක දාගත්තා. රාගය කියන එක හරියට තේරුම් ගත්තා නම් එතකින් ඒ තේරුම් ගැනීම තුළ එයාටත් ඕකම තමයි. එයාටත් රාගයේ දීම තුළ අකුසලයක් නැහැ. හැබැයි කොයි රාගයේද ඒ ඔය දැන් කී ඔන්න ඕක. එහෙමයි දීම තුළ විග්‍රහ කරගන්න තියෙන්නේ. එහෙමයි තෙරුවන් සරණයි.
හොඳමයි ස්වාමීන් වහන්ස. බොහොම පිං ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මං හිතන්නේ දැන් කාල වේලා බොහොම ගත වුණා කියලා වහන්සේටත් අපහසු ඇති මේ දානෙත් නැතුව අත්තන හින්දා අපි අදට අවසන් කරමුද එහෙමනම්?
හොඳයි. අපි මාත් මනාප විදියක් එහෙමයි.
හොඳ එහෙමනම් අදත් අපි ඉතාමත් වටින ධර්ම සාකච්ඡාවක් පැවැත්වුණා. ඉතින් මේ සාකච්ඡාව අපි අර කාගෙවත් පෞද්ගලික දේවල් නෙමෙයි. අපි හැමෝටම අවශ්‍යතාවය තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු ඒ දහමට අනුගත වෙන්නේ කොහොමද. එතෙ මේ සාකච්ඡාවලදී මං හිතන්නේ මේ පහුගිය සති කීපය තුළම අපේ ස්වාමීන් වහන්සේ පෙන්නලා දෙනවා ටිකෙන් ටික අපිව ඉදිරියට ගෙනියන්න. ඉදිරියට කියන්නේ අපේ තියෙන වැරදි පෙන්නලා දෙන්න, අඩුපාඩු පෙන්නලා දෙන්න. ඉතින් ඒ අඩුපාඩු දකින්න පුළුවන් නම් මං හිතන්නේ මේක ගොඩක් සාර්ථක වෙයි කියලා. අපේ ගොඩාක් තියෙන මේ ස්වාමීන් වහන්සේ මතු කරන අර ලෝකෙට අයිතිව හිතන පැත්ත කියන එක අපට පේන්නේ නැහැ. අපේ අදහස මේකට රිංගලවා කියන එක පේන්නේ නැහැ. ඉතින් ඒක එක එක ආකාරයට මතු කරලා දෙනවා කියලා මට හිතෙනවා ස්වාමීන් වහන්සේ. ඒක මේ මම හිතනවා හුඟක් අයට මට පෞද්ගලිකව සෑහෙන එක ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේ අනිත් දහම හොයන අයටත් ඒක ප්‍රයෝජනවත් වෙනවා ඇති කියලා අපි තියෙන අඩුපාඩු දකින්න එක. ඉතින් අපි පුණ්‍යානුමෝදනා කරන හැම දෙනා වෙනුවෙන්ම ඔබ වහන්සේ මේ ධර්ම වෑයමට අපිව ටිකෙන් ටික කොහොම කොහොම හරි අපි තියෙන අඩුපාඩු පෙන්වලා දෙන්න ලොකු උත්සාහයක් දරනවා. අපි හැමෝම රැස් කරගත්තු පින් ඔබ වහන්සේට ආනුමෝදන් වෙන්න, නිදුක් නිරෝගී භාවය ලැබෙන්න, තව දුරටත් මේ වගේ ධර්ම සාකච්ඡා පවත්වාගෙන යන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා, ඒ වගේම ඉක්මන් ධර්මාවබෝධයේ පිණිසම හේතු වාසනා වෙන්න කියලා අපි හැමෝම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. එහෙමයි. ඒ වගේම අපි මේ නාලිකාව පවත්වාගෙන යන්න උදව් කරන ඒ සියලුම දෙනා පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරනවා. විශේෂයෙන් මේ සඳහා ආරාධනා කරපු ඒ YP සිල්වා මහත්තයා, ඒ වගේම නිහාල් රූපසිංහ මහත්මයා, ඒ වගේ මේ ප්‍රශ්න අහලා දායක වෙන, ඒ වගේම අහගෙන ඉන්න යම් අයරකින් සිතුවිල්ලකින් හරි සහභාගි වෙන හැමෝටමත් ඔවුන්ගේ පවුල්වල අයටත් නිදුක් නිරෝගී භාවය ලැබෙන්න, ඉක්මන් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වෙන්න, ඒ වගේ මේ පවුල්වල මියගිය සෑම දෙනාටත් මේ අනුමෝදන් වෙලා මේ සසර දුකෙන් මිදෙන්න බුදු කෙනෙක් පෙන්නන ඒ මාර්ගයට වැටෙන්න, තීරුම් ගන්න, අනුගත වෙන්නම උදව් උපකාරී වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඔබ වහන්සේට යමු වෙනවා ස්වාමීන් වහන්ස, පුණ්‍යානුමෝදනා කරලා වැඩසටහන අවසන් කරන්න. තෙරුවන් සරණයි.
එහෙමයි, තෙරුවන් සරණයි රයි මහත්මයා. හොඳයි, එහෙනම් අද දිනත් ඔබ අප සියලු දෙනා දස බුදුන් බුදුන් හිමිදිරි පාන්දර ඒ සම්මා සම්බුත් තථාගතයන් වහන්සේ නමක් දේශනා කොට වදාළ උතුම් ශ්‍රී මුක බුද්ධ වචනයයි ඔබයි මමයි සාකච්ඡා කරන්නට යෙදුනේ, ශ්‍රවණය කරන්නට යෙදුනේ. ඉතින් මේ තුලින් රැස්වූවා වූ සියලු කුසල සම්භාර ධර්මයන් ඔබවත් අපවත් මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ ශාසන ආරක්ෂක ලෝකපාලන පින් කැමති සියලු දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරමි, අනුමෝදන් කරමි, අනුමෝදන් වෙත්වා කියලා පින් අනුමෝදනා කරමු. ඒ වගේම අපි රැස් කරගත්තා වූ මේ සියලු කුසල සම්භාර ධර්මයන් අපිට මේ විදිහට ඔබට මට නැවත මුණ ගැහිලා ධර්මයේ කතා කරමින් මේ නිවනින් නිවී සැනසෙන මඟට යොමු වෙන්න ඉතින් මූලිකත්වයේ දරන්නේ මේ සියල්ලටම වයිපී සිල්වා මහතා, නියල් රූපසිංහ මහතා, රවි කොග්ගලගේ මහතා, මේ මහත්මාවෘති දෙනා තම මේ සියල්ලට පින්වතුනි. ඔබට මට මුණ ගැහෙන්න මේ ධර්මයේ කතා කරන්න, පින් කුසල් රැස් කරගන්න, පුණ්‍ය ශක්තිය වර්ධනය කරගන්න, තව තවත් මේ සියලු කෘත්‍යයට පින්වතුනි මූලිකත්වයෙන් නියති දෙනා. ඉතින් ඒ නිසා අපි සියලු දෙනා විසින් රැස් කරගත් ආ සියලු කුසල සම්භාර ධර්මයන් නියතින් ඒ පින්වත් මහත්තුරුති දෙනාටත් පවුලේ ඒ අයගේ පවුලේ සියලු දෙනාට උතුම් නිවනින් නිවී සැනසෙන්න අපි විසින් රැස් කරගත් ආ සියලු කුසල සම්භාර ධර්මයන් හේතු උපනිශ්‍රයක් අනුමෝදනාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදනා කරමු. ඒ වගේම උපාප සියලු දෙනාටම උතුම් නිවනින් නිවී සැනසෙන්න මේ රැස් කරගත් ආ කුසල සම්භාරයන් ධර්මයන් හේතුවෙන් නිතර නිතර චිත්ත සන්තානේ ධර්ම මානසිකාරයෙන් යුතුව ප්‍රායෝගික ජීවිතයේ ගෙවන්න ධර්ම මානසිකාරයම චිත්තසංතානෙ නිතර නිතර මුදුන්පත් වේවා කියලා අදිෂ්ඨාන කරගමු. හැම දිනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.